සාදු දෙදහස් විස්ස වසරයේ හත්වෙනි මාසේ අද 21 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි අපේ ඉදිරියේ ශ්‍රවණය කරන අය වගේම ඈත දුර බැහැර ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙන පින්වත්නි සියලු දෙනාම බොහොම කරුණාවෙන් දයාවෙන් අපි සිහිපත් කරනවා. ධර්මයට ඔබ යොමු කළ යුත්තේ ඔබගේ සවන්ව ඔබගේ සිත එහෙම නැත්නම් හදවත කියලාත් අපි පාවිච්චි කරනවා. ඒකේ නුත් ග්‍රාම්‍ය වන්නේ ඒ සිත කියන එකමයි. ඔබගේ හදවත ඔබගේ හිත තමයි ධර්ම ශ්‍රවණයට යොමු කළ යුත්තේ. මොකද වෙනස් වෙන්න ඕන කන් නෙමෙයිනේ. වෙනස් වෙන්න ඕන සිත. එහෙමනම් සිතයි යොමු කරන්න ඕන ධර්මයට. අපි සිත යොමු කරනවාද? ධර්මයේ වෙනුවෙන් අප සිත යොමු කරනවාද? ඒ පිළිබඳවයි අපි කල්පනා කරලා බලන්න ඕන. බොහෝ වෙලාවට කන් විතරයි හිත යොමු වෙලා නැහැ. එහෙමනම් මේ ශ්‍රද්ධාව කියන එක තියෙන්නේ කොතනද? කන්වලද? ශ්‍රද්ධාව කියන එක තියෙන්නේ හිතේ. එතකොට හිතයි අපි පූජ කරන්නේ. හිතයි අපි ධර්මයට යොමු කරන්නේ. හිතයි ධර්මයෙන් හදාගන්නේ. එහෙමනම් අපි දහමට සිත් යොමා වැඩි කරන්න ඕනනේ. අපි අහලා තියෙන හැමදාම දහමට සිත් යොමා නැඹුරු කොට තමයි අහන්න ඕන. ඒතකොට කනෙන් නෙමෙයි සිතෙන් අහන්න ඕන කියලා කිව්වම කන ඕන නැද්ද? ඔව් කන ඕන. නමුත් කනේ යන එක කොතනද රැඳෙන්න ඕන? ඔව් සිතේ හදවතේ. එනිසා මේ මොලේ කියන එකට එයාට ගැරන්ටි එකක් තියන්න බෑ අපිට. එයා අමුතු කෙනෙක්. එයා මේ ලෝකෙන් හදාගත්ත දේවල් වලින් එක එක විකාර කරන කෙනෙක් තමයි මොලේ. නමුත් හදවත එහෙම නෑ. ඔයගොල්ලන්ගේ භෞතික ජීවිතේ පැවැත්මෙන්ම තේරුම් ගන්නකො හදවතට දැනෙන දේ කියන එකක් අපි ආලා දෙනවනේ. හිතට දැනෙන දේ හදවතට දැනෙන දේ කියලා. එතකොට අපි කෙනෙකුට යමක් කියන විට සමහර ලම්ම කියලා තියෙනවා. මේක හදවතින්මයි කියන්නේ සිතෙන්මයි කියන්නේ වගේ කියනවා. අනේ වගේ අපි එහෙමනම් අපි අපේ හදවත් අපේ සිත් තමයි දහමට යොමු කරන්න ඕන. ඒ සිතෙහි සංවේදීතාවයයි ඔළුවේ මොළෙහි දැනුමේ දැනුම කියන එක අපි ඔළුවෙන් ගමුකෝ. මේ සංවේදීතාවය අතර ලොකු වෙනසක් තියෙනවා. දෘෂ්ටි සංකල්ප තුළ හදාගත්ත කල්පිත ලෝක ගොඩක් වැඩ කරන ඔළුවේ. නමුත් හදවත ආශ්‍රිතව වැඩ කරන්නේ බොහොම සාධාරණ ලෝක ධර්මතාවයක්. අනේ එබැවින් අපි ඔබට කියනවා ධර්ම ශ්‍රවණය සඳහා ඔබගේ ඔළුව නෙමෙයි යොමු කරන්න ඕන හදවතයි. ඔළුව යොමු කරන්න හොඳයි ගණිත පාඩමක් කරද්දී. ඔළුව හොඳයි ගණන් හදාගන්න ඕනේ. ධර්ම ශ්‍රවණයේදී අපි අපේ හදවත තමයි යොමු කරන්න ඕන. මේ හදවත යොමුවා සිත් යොමුවා ධර්මයේ අසන විට අපිට සිත්වල තියෙන සැබෑ ලක්ෂණය ස්වභාවය හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම දහමට සිත යොමා කටයුතු කිරීම හේතුවෙන් සිත විමුක්ති කරගන්න හැකියාව ලැබෙනවා. චේතෝ විමුක්තියට පත් කරගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් අපි ආරාධනා කරනවා අද විතරක් නෙමෙයි හැමදාම ධර්මය අහනකොට සිත් යොමා ධර්මය අසන්න. සිත් යොමා ධර්මය අසන්න. අපේ හිතට ගලප ගන්න ඕන. අපේ හිතයි වෙනස් වෙන්න ඕන. දැන් මේ ධර්මාවබෝධයේදී රහතන් වහන්සේට පවා ඒ නොදැනෙන ගතිය, ඒ විමුක්ති ගතිය දැනෙන්නේ කොතෙන්ටද? ඔළුවට නෙමෙයි. ඒක දැනෙන්නේ හදවතට. හදවත කියන එක පාවිච්චි කරාම අපි අදහස් කරන්නේ මස් හાર્ට් එක නෙමෙයි. නේද? මනෝමය ස්වභාවයකට අපි ඒක පාවිච්චි කරන්නේ සිත කියන ස්වභාවයට. මේ එතන තමයි නිවෙන්න තියෙන්නේ. එතන තමයි දැවෙන්නේ නැත්තේ. එතන තමයි පිච්චෙන්නේ නැත්තේ. එහෙමනම් අපි අන්න එතනින් තමයි සුවපත් වෙන්න තියෙන්නේ. ඇයි අපි එතන භාවිතා කරන්නේ? එතන තමයි වෙනතුනේ සංසාරය කොහේ ගෙනියනවද කියන නීතිය පවතින තැන. එතන තමයි තියෙන්නේ ගති, න්‍යාය, චරිත සියල්ලම තියෙන්නේ එතනයි හැදලා තියෙන්නේ හිතේ. එහෙනම් ඔබටත් මේ මොහොතේ ඔබේ සිත දැනෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න. එකඟ සිතට, එකඟ හිතට. හිතටත් බොරුවක් කරන්න පුළුවන් නම් නේද? බෑනේ. ඒ නිසා අපි සිතත් එක්ක එකඟ තියනවා නම් ඒක ඒ විදිහට බාර ගන්නවා. දැනෙන දේ දැනෙන විදිහට බාර ගන්නවා. තමන් නරකයි නම්, ඔව් මං නරකයි කියලා මට දැනෙනවා. මං හොඳයි නම්, මං හොඳයි කියලා මට දැනෙනවා. මං නපුරුයි නම්, මම නපුරුයි කියලා දැනෙනවා. නයිකුත් විදිහේ දේවල් දැනෙන්න පුළුවන්. තේරුණා නේද? ඒක ඒ විදිහට බලන්න. ඒ විදිහට බලන්න. දැන් මොනවද දැනෙන්නේ? දැනුත් අර මුල වනපදේ අමතක කරන්න එපා. සවන්ව ඔබේ සිත්‍යමා ධර්මය අසන්න කියන එක. බලන්න ඔබ සිත්‍යමාද අසන්නේ කියලා. ඒ වගේම සිතේ ස්වභාවය බලන්න. ඒකත් මොලෙන් බලන්න යන්න එපා. තේරුණා නේද? ඒකත් ඔළුවෙන් මොලෙන් බලන්න යන්න එපා. ඒකත් හදවතින්මයි අපි බලන්න ඕන. අපි ඒක මුලින් බලන්න ගියොත් එහෙම එතන වර්ධිනවා. මුලේට හදවත තේරෙන්නෙත් නැහැ, හදවතට මුලේ තේරෙන්නෙත් නැහැ. මුලේ එක්තරා සංස්කෘතික කෙනෙක්. හදවත තමයි සජීවී පුජ්‍යලය. දැන් මෙතන එකම ශරීරයක් තියෙන 10 දෙනෙක් ආගම් 10කින් වාඩි කළාම මොලේ සංස්කෘතියෙන් 10ක් නේ. අන්න හරියි. හදවත සමානයි. එනිසා මොලේට අපිට ගරන්ටි එකක් දෙන්න පුළුවන් කම නැහැ. එයාට ස්ථාවරයක් දෙන්න බෑ. එයා මහා මුතු එක්කෙනෙක් මොලේ. ඕන කෙනෙකුට ඕන තැනකදී වෙනස් කරගන්න පුළුවන්. එක එක කෝණයෙන් බලන්න පුළුවන්. එක එක දෘෂ්ටි හදා ගන්න පුළුවන්. හදවතින් හදවතින් කෙනෙක් තමන් බලන්න, තමා දිහා බලන්න. මේ වචන දෙක කියලා දුන්නේ මට ඉතාම සුළු තප්පර ගානකින්. ඔළුවට මොලේට තට්ටු කරලා පෙන්නලා කිව්වා මේක මෙයාට වගකීමක් දෙන්න බෑ, මෙයා වගකීමක් තියන්න බෑ, මෙයා ස්ථාවර කෙනෙක් වෙන්න බෑ, නෝ ගරන්ටි කියලා කිව්වා. හදවත තමයි දහමට යොමු කරන්න ඕන, අදවට තමයි තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන කියලා මට මේ වචන දෙක කියලා දුන්නේ අර මුල්ම කොට එකේ ඉන්න උත්තමයා. කියන්නේ දලයි ලාමා වහන්සේ. තප්පර 10යි. නමුත් බොහොම ගැඹුරු වචනයක්, බොහොම පරාසය කියන එක තේරුම් ගත යුතු කාරණයක් උන්වහන්සේ තප්පර 2කින් කිව්වා. නමුත් මම එතෙන්දී කියනකොට ඒක ගැන අවධානය යොමු කරන්න කල්පනා කරේ නෑ. මම ඇවිල්ලා අවධානය යොමු කළා. මොකද එතන ඒ තරම් කාර්යබහුල ස්ථානයක් වන නිසා මම එතෙන්දී ඒ අනිත් කාර්යයන් වල යෙදුණා. උන්වහන්සේත් එක්ක කතා කරන්න, ඒ පූජා කරන්න, ඒ දේවල් මේ ආශිර්වාදය ලබන්න. ඊට පස්සේ තේරෙනවා මේක මොනතරම් පරාසයක වටිනාකමක් තියෙන දෙයක්ද මනුස්සයන්ට මේක මතක් කරන්න ඕන කියන එක. දැන් මේක දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ධර්මය කරා යන කෙනෙක්, අවබෝධ කරගන්න කෙනෙක් මේක තමයි යොදවන ක්‍රමය. නමුත් මේක තවත් දැනුවත් කිරීමක් තුළින් පැහැදිලි කරලා දුන්නාම කෙනෙකුට මුලා වෙන්නේ නැතුව තෝරගන්න හැකියාව තියෙනවා. දැන් අපි මේ වචනේ වෙනත් විදියකින් භාවිතා කරලා තිනවා. ඒක තමයි අපි ඔළුව පැත්තකින් තියලා බණ අහන්න කියලා කියන්නේ. ඒකම තමයි. නමුත් අරක බොහොම දාර්ශනික අන්දමින් තවත් තීව්‍ර පැහැදිලි කිරීමක් කළා උන්වහන්සේ. ඇත්තන්ට උනත් ඒක තේරෙන්නේ නැතුව ඇති. ඒක පාට මොකද්ද මේ ඔළුව පැත්තකින් තියලා බණ අහනවා කියන්නේ කියලා. ඔළුව ගලවල පැත්තකින් තියලා බණ අහන්න කියලා. ඒකෙන් හදාස් ගන්න හදවතින් ධර්මය අහන්න මෙයාට වගකීමක් දෙන්න බෑ කියන එක. මොළේට වගකීමක් දෙන්න බෑ කියන එක. මෙයා මහා වෙනස් වෙන පුජ්‍යලෙන්නේ. මොලේ නේද? අද ඉන්න එක නෙමෙයි හිටේ ඉන්නේ. දැන් බලන්න මෙතන ඉන්න සියලු දෙනාගේමත් මේ මම ඔළුගෙඩි ටික දිහා බලාගෙන ගියාම මෙතන මේ ඔළුගෙඩි කන්නාවක් තියෙනවා. හදවත දිහා බලාගෙන ගියාම එහෙම නෙමෙයි ඒක තේරෙන්නේ. හදවතේ ස්වરૂපේ ලේසින් වෙනස් වෙන්නේ නැහැ. මොලේ නම් තප්පර 10කින් වෙනස් කරන්න පුළුවන්. එහෙමනම් අපිට සසර වෙනස් කරන්න ඕන නම්, සසර මගහරින්න ඕන නම් අපේ හිත තමයි ධහමට යොමා ගන්න ඕන, නිරෝධයට යොමු කරගන්න ඕන, චේතෝ විමුක්ති කරගන්න ඕන. ඊළඟට කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද මේ මොලේ අත්හැර දාලා හිතට යොමු වෙන්නේ කියලා. අපිට මොලේ සීරෝ කරගන්න පුළුවන්කම ලැබුණොත් ඊට පස්සේ ස්වභාවයෙන් අපි යොමු වන්නේ හිතට. මොකද මේ මොලේ සීරෝ කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ එයාගේ දිවිල්ල. එයාගේ දිවිල්ල නතර කරගන්න පුළුවන්කම ලැබුණොත්, එහෙම නැත්නම් තා වචනයකින් ධර්මයෙන් වචනයෙන් මතක් කරොත් සංවර කරගත්තොත්. එතකොට මොලේ සංවර කරනවා කියලා එකක් හඳුනේ බුද්ධාගමක කියලා නැහැනේ. ඉතින් මොලේ සංවර වීම තමයි ඉන්ද්‍රියන් සංවර වීම කියන්නේ. මොකද ඉන්ද්‍රියන් සම්බන්ධ වෙලා තියෙන්නේ මොලේට. එතකොට මොලේ සංවර වීම කියලා කියන්නේ එතන තමයි ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරය සිදු වෙනකොටම අන යොමු වෙනවා. එහෙමනම් හදවත් ධර්මයට යොමන්නට හැකියාව ලැබෙන්නේ ඉන්ද්‍රියන් සංවරය තියෙන කෙනෙකුට. නැත්තම් එයාගේ හදවත් යොමු වෙන්නේ ධර්මයට. එනිසා කිසිම දවසක ධර්ම අවබෝධය කරගන්න අවශ්‍ය නම් මුලින් කණෙන් නෙමෙයි ධර්මය හඳුන හදවතින්. ඒක හොඳට මතක තියාගන්න. ඔය හිතයි අපිට වෙනස් කරන්න ඕන. වෙනස් කරනවා කියලා කියන්නේ අනුසෝතගාමී ලෙස ගලාගෙන යන සිත පටිසෝතගාමී ප්‍රතිපදාවකට යොමු කිරීම. හැබැයි ඒ පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ සුභ අසුභ මාවතක් නෙමෙයි. ධන ඍණ මාවතක් නෙමෙයි. තේරුණාද? ඒක හොඳට මතක තියාගන්න ඕන. නැත්තම් එතන පටිසෝතගාමී ක්‍රමවේදයේ මොලෙන් හදන්න පටන් ගත්තොත් එයා හිතනවා හරි. ලෝකෙ ගලාගෙන යන්නේ ධනාත්මකව, ඒ නිසා අපි යන්න ඕන ඍණාත්මකව. නෑ. ලෝකෝත්තර මාර්ගයට එනකොට ධන ඍණ කියන මාවත් දෙකම ගලාගෙන යන්නේ අනුසෝතගාමී. පැහැදිලිද? සුභ අසුභ, ලස්සන අවලස්සන, ප්‍රසන්න අප්‍රසන්න, ඇලීම් ගැටීම් දෙකම තියෙන්නේ පටිසෝතද අනුසෝතද? අනුසෝත. කවුරුවත් හිතුවොත් එහෙම පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ මේව පිළිකුල් කිරීම කියලා. මෙන්න මේ වටහා ගැනීම තියෙන්නේ අපේ ගොඩාක් සංඝයා වහන්සේලා ළඟත්, මේ ගිහිව ළඟත් තියෙන අදහසෝක. නමුත් ඒ දෙකම අනුසෝතගාමි. මොකද්ද මේ පටිසෝතගාමි ගමන කියලා කියන්නේ? අර තමයි සම්මා ගුණය. එහෙම නැත්නම් සංවර, සංවර ගුණය, සංවර කිරීම. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ බෝමැඩමුල වැඩ හිඳමින් මොනවද කරේ? සංවර කළා. ඒකට කියනවා සීරෝ කරනවා කියලා. ගොඩක් අය කියන්නේ ඔබ සීරෝ කරන්න කියලා. ඉතින් අන්න ඒ වගේ සීරෝ කිරීමක් කළා. සීරෝ කරනකොට මොකද වෙන්නේ? මේකේ ඉන්නෝ යැපෙන්නේ. යැපෙන්නේ කිනෝ? එයාට ආහාර ඕන. එයා මොන ආහාරද භුක්ති විඳින්නේ? මනෝ සංචේතන ආහාර. ඒ ආහාර භුක්ති විඳින්මින්, ඒ දෘෂ්ටිගත ආහාරයේ භුක්ති විඳින්මින් ඉන්න යක්ෂ මාර දිට්ඨියක් තියෙනවා. ඒක තමයි කියන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ආහාරය මොකද්ද? ඕ අසංවර බව තමයි සක්කාය දිට්ඨියේ ආහාර. මනෝ සංචේතන ආහාර කිව්වේ ඕකයි ධර්මයේ. එතකොට මෙයාට මේ ආහාර නැති වුණාම මොකද වෙන්නේ? අඹ ගහක අඹ නැති වුණාම මොකද වෙන්නේ? වවුල්ලෝ එන්නේ නැහැ. අඹ තියෙන කාලේ නම් සෑහෙන වවුල්ලෝ ඉන්නවා. අඹ ගහේ අඹ නැති වුණාම වවුල්ලෝ නැහැ. එහෙම තමයි හැටි. ගස්වල කොළ නැති වුණාම හිවණට එන්නේ නැහැ. ඒ වගේ තමයි. එහෙමනම් හිතේ මේ මනෝ සංචේතන ආහාර නිෂ්පාදනය නොකොට අපි සංවර වුණාම මොකද වෙන්නේ? අර යැපෙන්නා මෙතනින් පලා යනවා. යැපෙන්නා පලා යනවා. දැන් මේ සතුන් හරි එළියේ ඔය බලු කුක්කෝ හරි ඉන්නේ තමයි ගෙදර ඉස්සරහ ගේට්ටුව ළඟ හරි ඇවිල්ලා ඉන්න අය ඉන්නව නම් ඉන්නේ. ඇයි අපි ආහාර සපයනකොට එයා ඉන්නවා. ආහාර සපයන්නේ නැති වෙනකොට යනවා. එහෙමනම් අපිට සංසාරගත දුකට පමුණුවන යම් මාර බලවේගයක් තියෙනවද? ඒ බලවේගය ඔබට ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. එයට ඡන්දය නොපවත්වීමෙන් සහ එයට අර ආහාර සැප යන්නේ නැති ස්වභාව වෙනකොට ඒක දුර වෙලා යනවා. එතකොට මමංකාරයට බැස ගන්න න්‍යායට පත් වෙන්නේ නැතුව අපි හැමතිස්සෙම මමංකාරයේ දුරු කරන න්‍යායක ඉන්න ඕන. දැන් අපි ගෙදරට එන නරක මිනිස්සෙක් ඉන්නවා නම් අපි ඒක න්‍යායක ඉන්නෝ මේ මිනිස්සයාගේ ගමන පොඩ පොඩ අපි අඩු කරන්න ඕන කියලා. එතකොට පොඩි පොඩි ක්‍රියාමාර්ග ටිකක් අනුගමනය කරනවා නේද ඔහු ගෙදරට එන එක වළක්ව ගන්න. මොනවද කරන්නේ? මුලින් ඉතින් නැතුව බැරුව වගේ ඉතින් තරහ වෙනවට වගේ ඔන්න කතා කරනවා. ඊට පස්සේ වැඩි සංග්‍රහයක් නැහැ, වැඩි පිළිගැනීමක් නැහැ. ඊට පස්සේ ආවොත් එම මම විසීමේ ගමනක් තියනවා එමේ කියලා කියනවා නේද? ඔහොම ඔහොම කියලා අපි මේ මිනිස්සයව එමේ සැරේ දුරස් කර ගන්නවා. ඉතින් සක්කාය දිට්ඨියත් ওই විදිහට දුරස් කර ගන්නකෝ. සක්කාය දිට්ඨිය හොඳට භජනය කරනවා නම් ආශ්‍රය කරනවාට භජනය කරනවා කියලා ආශ්‍රය කරනවා නම් ඇසුරු කරනවා නම් ඡන්දේ පවත්වනවා නම් මොකද වෙන්නේ? අන්නේ ආද කියන මඤ්ඤමානය මොකද්ද කියන්නේ? මඤ්ඤනාව මමත්වයට නැඹුරුව කටයුතු කිරීම. ඒක බුදුහාමුදුරු අනුගමනය කරන්න කිව්වේ අපිට අමඤ්ඤනාව. මඤ්ඤනාව නෙවෙයි කියන්නේ මමත්වයෙන් බැහැර වෙන ක්‍රමවේදයේ තමයි බුදුහාමුදුරු අපිට අනුගමනය කරන්නේ. එතකොට මහත් මමත්වයෙන් බැහැර වූ කෙනෙක් ළඟ නැද්ද ඍජු බව? තියෙනවා. මහත් මමත්වයෙන් බැහැර වූ ඍජු බවක් තියෙනවා. එතකොට මමත්වයෙන් කෙනෙක් පැත්තකට අදිද්දී යාට කියනවා ඕක මමත්වයෙන්, ඕක අන්තගාමී කියලා. එයාට ඍජු බවක් හටගන්නවා. උජුපටිපන්න භාවයක් තියෙනවා. ඥායපටිපන්න භාවයක් තියෙනවා. මමත්වයෙන් බැහැර වූ සාධාරණ ඍජු බවක් තියෙන එතන. තේරුණාද? එයා ඍජු නැත්තේ නෑ. එයා ඍජුයි, සාධාරණ ඍජු භාවයක් තියෙනවා. හරියට මේ වගේ වන පාර දන්නේ නැති හතර දෙනෙක් ඉන්නවා. ඉතින් වැරදි පාරවල් හතරකින් මේ මිනිස්සු පිට වෙන යන්න හදනවා. පාර දන්න මිනිස්සෙක් ඉන්නවා. එතකොට පාර දන්න මිනිස්සයා නේද වඩාත් ඍජු වෙන්නේ. පාර දන්න මනුස්සයයි කියන අර හතර දෙනාටම ඕගොල්ලෝ පාර දන්නේ නැතුවයි ඉන්නේ. මම පාර දන්න කෙනා, මේකයි පාර කියලා එයා පෙන්නනවා. ඒ වගේ තමයි. එහෙමනම් පාර නොදන්න මිනිස්සුන්ගේ මතවාදවලටත් වැඩිය ඍජුයි එඩිතරයි පාර දන්න කෙනාගේ මඟ පෙන්වීම. තම සාධාරණ තැනකින්, යුක්ති සහගත තැනකින්, ඍජු තැනකින් නැගී සිටීමක් තියෙනවා. එහෙනම් බුදුවරු මහරහතන් වහන්සේලා අපිට පෙන්වලා දෙන්නේ අන්න ඒ වගේ ඍජු මාවතක්, එඩිතර මාවතක් පෙන්වලා දීලා තියෙනවා. ඇයි අපි මෙච්චර මේ මමත්වය බරපතල කොට සලකන්නේ? ඇයි මේක දුරු කරන්න ඕන කියලා? මේක දුරු කරන්නේ නැති නිසා තමයි මේ මේ මුළු ලෝකෙ විනාශ වෙන්නේ. මේ මුළු ලෝකෙම විනාශ වෙමින් පවතින්නේ මෙන්න මේ මමත්වය දුරු කිරීම නැති නිසා. ඒ කියන්නේ ගමම් මගවල් ආරම්භ කරන සාධාරණ යුක්ති සහගත නොවන මාර්ගවල ලෝකේ ආරම්භ වෙලා තියෙන්නේ මේ මමත්වේ නිසා. යුක්ති සහගත මාර්ග සාධාරණ මාර්ග වුණත් අයුක්ති සහගත ලෙස මහා පෙරලාගෙන යෑමක් තියෙන්නේ මේ මඤ්ඤණාව නිසා. යමෙක් මේ මමත්වේ දුරු කළොත් මේ ලෝකේ ඊටාම සෞම්‍ය යහපත් රේඛාවක යහපත් න්‍යායක යහපත් ගමන් මගක ඒකාන්ත වශයෙන්ම ගමන් කරනවා නියතයි. නිසා මමත්වයේ දුරු කරගත්තොත් හැම කෙනෙක්ම ඒක තමන්ටත් හිතසුව පිණිස, පවුලේ අයටත් හිතසුව පිණිස, ලෝකයාටත් හිතසුව පිණිස ක්‍රියාත්මක වෙන තැනකට ඒක ආරම්භ වෙනවා. මොකද නිරන්තරයෙන්ම දහමට නැඹුරුව පවතින නිසා, සත්‍යයට නැඹුරුව පවතින නිසා. ඒක මමත්වයේ දුරු නොකල කෙනෙක්ගේ සිත සත්‍යයට නැඹුරුව පවතින්නේ නැහැ. මමත්වයට නැඹුරුවනේ පවතින්නේ. එතකොට මට හිතෙන විදිය තමයි එයා ගන්නෙ, සත්‍ය නෙමෙයි ගන්නෙ. තමන්ට හිතෙන විදිය සත්‍ය ගන්න බෑනේ. දැන් යංගිසි ආගමකින් උගන්වනවා, ඒ ආගම නිසා මරුණට පස්සේ මෙහෙම ලෝකේක උපදිනවා, ලෝකේ උපදුනාට පස්සේ එහෙදි මෙච්චර සප සම්පත් හම් වෙනවා කියලා. දැන් මේ මිනිස්සයා මේක දැකලද ගත්තේ? ප්‍රත්‍යක්ෂවද ගත්තේ? නැහැ. මෙන්න මේක තමයි දුර්වලතාවය. මඤ්ඤණාව තියෙන මිනිස්සෙක්ව මුලා කරන්න පුළුවන්. එයාගේ මේ මමත්වයට දැනෙන විදියට, තර්කයට ගැළපෙන විදියට කරුණු ටිකක් කියලා දුන්නොත් මේ මිනිස්සයා ඒක ගන්නවා. බාහිරින් උගත්කම් තියෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල 7කින් උපාධි තියෙන්න පුළුවන්. නමුත් මෝඩයි, මෝහයෙන් යුක්තයි. ඒ කාලේ ආලවක යක්ෂයාට තිබිලා තියෙනවා අද මහාචාර්යවරු 7 දෙනෙක්ගේ මොළේ. ආලෝක යකාට තිබිලා තියෙනවා. නැත්තම් ඒ යකා ආපු ප්‍රශ්නේ තියෙන ගැඹුර දනවන අද මහාචාර්යවරු 7 දෙනෙකුට අහන්න බෑ එකට එකතු වෙලා ඒ ප්‍රශ්නේ. ඒ යකා අහනවනේ මේ භවයේ කෙලවර කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා පින්නතුනි ප්‍රඥාව කියන්නේ එකක්, උගත්කම දැනෝ උපාධි සහතික කියන්නේ තව එකක්. ඒ නිසා ප්‍රඥාවන්ත මිනිස්සු බිහි වෙන්න ඕන. හුදෙක් දැනුමෙන් සහතික වලින්, කොළ කෑලි වලින්, උපාධි වලින් මිනිස්සෙක්ව තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔය පෙනුතුන්ට නැවත නැවතත් මතක් කරන්නේ මමත්වය බොහෝම බරපතල හානි සිද්ධ කරනවා. සසර බොහෝම බරපතල හානි සිද්ධ කරાવි, ඒ වගේම කරනවා. එයින් නිදහස් වීමට වග බලා ගන්න කරන්න දෙයක් නැහැ. සංවර වෙන්නයි තියෙන්නේ. ඔකටදී මොලෙන් තේරුම් ගන්න අමාරුයි. ඔක අදවතින් තේරුම් ගන්න ඕන. දාර්ශනික දේවල් මොලේ මොලේ මොලේට තේරුම් ගන්න අමාරුයි. මොකද ඉන්ද්‍රිය සාපේක්ෂිත නැහැ. මොලේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රියාවලියක ඉන්නවා. සය ඉඳුරන්ම එකට සම්බන්ධ කරපු ඇහැක් තියෙනවා පින්නතුනේ මේ මොළේ මැද. මේ අපේ එළියේ තියෙන ඇහිම පොඩි ලක්ෂණයක් වගේ එකක් එතනත් තියෙනවා. ඒක හොයාගන්න පුළුවන් හරියටම මෙහෙම ඉස්සරහින් මේ විදියට ඕන කෙනෙක්ගේ මොළේ හරියින් මැදින් බැලුවොත් ඒ ඇහැ දකින්න පුළුවන්. කැල දෙක වෙන් කරොත් එමේ ඒ ලක්ෂණේ දකින්න පුළුවන්. මම දවසක පින්තූරයක් ගෙනල්ලා පෙන්නන්නම්. ඒක පැරණි ඔය ඊජිප්තු පිරමීඩවල එහෙමත් තියෙනවා. ඒ ඇහැ තමයි තියෙන්නේ. ඒ ඇහැ මොන වගේද කියලා බලන්න දැන් ඔබේ මොළේට අවධානය යොමු කරලා බලන්න. ඔබට චිත්ත රූප මොනවද මේ එක එක ඉමේජ් මැවෙන තැන හොඳට අවධානය යොමු කරන්න. එතන සදායතන එකට සම්බන්ධ කරලා සමන්විතව ක්‍රියාත්මක වෙන හැකියුත් හරි. දැන් අපිට ඇහැයි අපි දිවයි මේ වහගෙන දැන් අපි දන්නවා පැහැදිලිව නාහින් තියෙන එක ක්‍රියාවලියක්. නාහින් තියෙන සුවඳ දැන ගැනීම විතරයි. දිවට සුවඳ දැනනවද? නැහැ. එතකොට දිවට රස විතරයි දැනෙන්නේ. කිසි වෙලාවක දිවට සුවඳ දැනෙන්නේ නැහැ. නාහයට රස දැනෙන්නේ නැහැ. ඊළඟට මේවයින් ශබ්ද හෙන්නෙත් නැහැ. කණින් කරන්නේ කෙලින්ම ශබ්ද විතරයි ගන්න. ඇහැට සුවඳ දැනෙන්නේ නැහැ. ඇහැට සුවඳ දැනෙන්නේ නැහැ. ඇහැට රස දැනෙන්නේ නැහැ. ඇහැට දැනෙන්නේ රූප විතරයි. ඊට පස්සේ නාහි වහගෙන ශරීරෙන් දෙයක් ඇල්ලුවා කියලා අත තිබ්බා කියලා අපිට සුවඳ දැනෙන්නේ නැහැ. ශරීරේ හරහා එන්නේ ඒක නාහෙන් ඕන ඒකට. ඒවනම් මේක වෙන වෙනම ක්‍රියාත්මක වෙන සදායතන තියෙනවා. මේ සදායතන වල එකට ක්‍රියාත්මක වෙන සම්පින්දණය මේ මොළේ මැද මේ ඇස තියෙනවා. ඒ ආධ්‍යාත්මික ඇසෙහි ඒකේ ඒ ශක්තිහි ක්‍රියාවලිය මිනිස්සු එළියට ගන්නත් දක්ෂ වෙනවා. එළියට ගන්නත් පුළුවන්. එතකොට ඒ ශක්ති ධාරාව මෙතනින් පිට වෙනකොට කියනවා අපි තර්ඩ් අයි එක කියලා කියනවා. ඉතින් ඒ අයි එක දිනු කරගත්ත අය ගොඩක් ඉන්නවා ලෝකෙ තිබුණා. ඒකත් එක්තරා දෙයක් තමයි. ඒකත් අවදිවීම සිද්ධ වෙනවා ධර්මය තුළදී. නමුත් අපි යනවා ඊට එහා. ඒක ලෞකිකයි. මේක ඇතුලේ තියෙන දත්තවලින් සහ මේක ඇතුලේ තියෙන ඒ ස්වභාවයන් අරගෙන තේරුම් ගන්න ලෝකයට වඩා ලෝකෝත්තර මාර්ගයකට යනවා. ඒක ජනිත වෙන්නේ මේක ඇතුළෙම තමයි. හැබැයි තින් දෙකක්. දැන් වතුර පිරවු බෝතලයයි වතුර නොපිරවු බෝතලයයි කිව්වොත් එහෙම තින් දෙකම බෝතල නම් තමයි. හැබැයි දෙකේ වෙනසක් තියෙනවා නේ. බෝතලේට දාන දෙයට අනුව තමයි බෝතලේ ඔව් වෙනස්කම් හටගන්නේ, වර්ගීකරණය කරන්නේ. ඒවා මොන බෝතල්ද කියලා. ඒ වගේ තමයි මෙතෙන්ටත් අපි දාගන්න දේ අනුව තමයි යා වෙනස්ම ස්වරූපයකට පත් වෙන්නේ. සාපේක්ෂිත ධර්මයක් නොවු, නිර්පේක්ෂික ධර්මයක් නොවු ලෝකෝත්තර ධර්මයක් තමයි මෙතෙන්ට වැටෙන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් නිර්පේක්ෂිත මාර්ගයක් කියලා. නැහැ. නිර්පේක්ෂිත මාර්ග තියෙන මේ ලෝකෙ තුල. සාපේක්ෂතාවයට ප්‍රතිවිරුද්ධවනේ මේ නිර්පේක්ෂතාවය කොට නම් ගන්න. මේක සාපේක්ෂ මාර්ගයකුත් නොවි නිර්පේක්ෂ මාර්ගයකුත් නෙමෙයි. ඔන්න අවබෝධ කරගන්න. ගේට් ටු ඇරියා ඔන්න යන්න දැන්. හොඳයි පින්වතුනි. මේ ලෝකයේ අරමුණු කරගන්න බැරි කාරණා අපි කීපයක් මතක් කරමු. අරමුණු කරගන්න බැරි මොනවද තියෙන්නේ අපිට අරමුණු කරගන්න බැරි ලෝකෙ? දේවල් එකක් තමයි වෙනතුනේ මේ අභ්‍යවකාශය. අරමුණු කරගන්න බැරි දෙයක්. කොහොමද අරමුණු කරගන්න බෑ කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? දිගක් පළලක් මොලේට ගානක් හදාගන්න බෑ. තාම නෝද අරමුණු කරගන්න බැරි දේවල් ඒකක්. ඒ වගේම ජලයේ පාට මොකද්ද? ජලයේ පාට මේ පාටයි කියලා කියන්න පුළුවන් කම නෑ. ඒකට කවලම් වෙන ඒවත් එක්ක ඕන එකක් පාට හැදෙන්න පුළුවන්. නමුත් ජලයේ මේ පාටයි කියලා කියන්න පුළුවන් කම නෑ. ඒකත් අරමුණු කරගන්න අමාරුයි. තාම මොනවද තියෙන්නේ? මහා පොළොවේ වැලි කැට කොච්චර තියෙනවද කියලා ඒකත් අරමුණු කරගන්න අමාරුයි. ඉලක්කම් වලින් ගණන් හදන්න අමාරුයි. පුළුවන් කමක් නැහැ. ඒක පුළුවන් වෙන්න පුළුවන් ඉදිරියේදී. පෘථුවේ බර ප්‍රමාණය මැනලා පෙලිකැටයක් මැනලා නේද? ඒක බෙදලා හදන්න පුළුවන්. තමනෝද තියෙන අරමුණු කරගන්න බැරි දේවල් නික අදහා ගන්න බැරි දේවල් අද්භූත දේවල් මොනවද තියෙනවා අපේ අරමුණකට ගන්න බැරි දේවල් මම මේ අහන්නේ. අරමුණු කරගන්න පුළුවන් දේවල් නෙවෙයි අරමුණු කරගන්න බැරි කියන්නේ ගණනය කරන්න බැරි ඉලක්කමකට ගන්න බැරි අරමුණක් කරන්න බැරි දේවල්. අපේ අවකාශය නම් හරියටම හරි. ඉලක්කමක් දාන්න බෑ කාටවත්. අහසේ දිග මෙච්චරයි, පළල මෙච්චරයි, වට ප්‍රමාණය මෙච්චරයි කියලා කවදාවත් කාටවත් කියන්න පුළුවන් කමක් ලැබෙනවද? මොනම විද්‍යාඥයෙකුටවත් කෙනෙකුටවත් කියන්න බෑ. බුදු කෙනෙකුටවත් එන මෛත්‍රී බුදුහාමුදුරන්ට කාටවත් බෑ. මේ ලෝකෙ බිහි වෙන කිසි කෙනෙකුට බෑ. ඒකට හේතුව මොකද්ද? ඒක එහෙමම තමයි. නිකන් හිතාගෙන හිතාගෙන යනකොට නිකන් මොලේට නිකන් මොකද්ද වෙනවා වගේ නේ. අපි දැන් අපිට අපි අපි විශ්වාස කරන චිත්ත වේගය හරි ප්‍රබලයි. මේ ඉඳලා ටක් ගාලා මේ යන්න පුළුවන් වෙන රටකට. දෙයක් ගිහිල්ලා මෙනෙහි කරන්න පුළුවන්. දකෝර හිතෙන් හිතන්නකෝ බලන්න මේ අනන්ත විශ්වයේ ඈතින් ඈතට ඈතින් ඈතට බලාගෙන හිතාගෙන යන්න බලන්න. කොච්චර කොච්චර ඇද්ද කියන මං හිතන්නේ අපි වගේ අයට හිතන්නත් බැරි සීමාවට මේ වෙනකොට මේ දුරේක්ෂය විසින් ගමන් කරලා තියෙනවා නේද? අපිට නෑ හිතන්නවත් තමයි සීමාවට දුරේක්ෂය විසින් ගමන් කරලා තියෙනවා. يعني බලලා තියෙනවා විශ්වය. හරි ආශ්චර්යයි ඒක බලා ගන්න නම් ඔය NASA වීඩියෝස් බලන්න වෙනවානේ. ඒ තරම් දුරින් ඒක බලලා තියෙනවා. ඒ විශ්වය ඉතින් මනුස්සයගේ මේ මොලේ මොනවද මේ දාගෙන මේ දඟලන්නේ? මහා ලොකු බණ කතන්දර ටිකක් හදාගෙන මොනවද මේ දාගෙන දඟලන්නේ? අපි විසින් ලෝකයා විසින් අන්‍යමන්‍ය ප්‍රත්‍යයෙන් නේද අත්වාදයෙන් පරවාදයෙන් දාගත්ත අපි ඒකට පාවිච්චි කරන බහුභූත බහුභූත ටික ඔළුවේ දාගෙන බහුභූත අතර ජාති බහුභූත ආගම් බහුභූත ඒව බහුභූතද? අනේ නෑ හොඳ භූත ලෝකෙ මේ 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 ආගම් දෘෂ්ටි වර්ග නිසාම නෙමෙයි ඔක්කොම ප්‍රශ්න ලෝකෙ තියෙන්නේ. මානවය මානවය විදියට හිටපියව් කියලා කිව්වනම් ඉවරයි. සත්තු සත්තු විදියට හිටපියව්. දෘෂ්ටි නැතුව. ඔබ හිතන්නේ මේ ලෝකෙ තියෙන දේශපාලන මතවාද ටිකයි ආගම් මතවාද ටිකයි මුළු ලෝකෙම එක සැරේක පොට්ටෙනියක් ගහලා අරගෙන ගිහලා අඟහරු ලෝකෙට හරි දැම්මොත් මුළු ලෝකෙම මහා පුදුම ශාන්තිතායක තැනක්. ඒක මාගම උගන්නන්නේ උණු ගෙනියන්නවා. මං ඇරෙන්නේ. මොකද මම ආගමක් උගන්නන්නේ. මං ආගමක් උගන්නන්නේ. මං ආගමික ලීඩර් කෙනෙක් නෙමෙයි. මම රිලිජන් ලීඩර් කෙනෙක් නෙමෙයි. මම මානව සතේ සත්වයේ. ඕල් මානව සත්‍යය තමයි. මානව සත්‍යයේ කහාට ගිහිල්ලා රියල් බුද්දිස්ට් නැත්නම් රියල් මුස්ලිම් නැත්නම් රියල් ක්‍රිස්තියානි නැත්නම් රියල් හින්දු මම එහෙම කෙනෙක් නෙමෙයි. මගෙන් අහුවොත් රිලිජන් එකක් තියෙනවද කියලා මම ඕන වෙලාවක කියන්නේ මට ආගමක් නැහැ. ආගමක් නැහැ, ජාතියක් නැහැ, වංශයක් නැහැ, කුලයක් නැහැ, ගෝත්‍රයක් නැහැ, මොකක්වත් නැහැ. ජන්මයක් නැහැ, මොකක්වත් නැහැ. එහෙනම් නරක මිනිස්සුන්ට මිනිස්සු යොදාගෙන තියනවා බණින්න යාට ආගම ජාතියක් ජන්මයක් නැති කෙනෙක් කියලා. ඇත්ත වශයෙන්ම ආගම ජාතියක් ජන්මයක් නැති වුණොත් එයා හොඳයි. ආගම ජාතිය ජන්මයක් තියෙන අය තමයි මේ ලෝකේ වැරදි වැඩ කරන්නේ. නරක ඒගොල්ලෝ තමන් ගත්ත දෘෂ්ටියට සාපේක්ෂිත නොවන දෙයට වෛර කරන්නේ මිනිස්සුනේ. දැන් මේකක්වත් නැති කෙනා මේ දේවල් වෛර කරන්නේ නැහනේ. මන්නම් කිසිම ආගමක් සමානයි කියන්නේත් නැහැ. සියලුම ආගම් හොඳයි කියන්නේත් නැහැ. ඒක අවබෝධ කරගන්නකම් සියලු මිනිස්සුන්ටම තියෙන ඉතින් ලෝකේ මොලේ දාගත්ත පිස්සුවක් තියෙන්නේ. තමන්ගේ මතවාදේ බහුමතවාදයි කවලම් වෙච්ච මඩගොහුරක් තියෙන මිනිස්සුන්ගේ ඔළුවල. ඒ මඩගොහුරෙන් නිදහස් වෙන්න තමනෝ ධර්මණු කරගන්න බැරි දේවල් තියෙන. ප්‍රධානම එක තමයි අරමුණු කරගන්න බැරි නිර්වාණය. ඒක විශ්වාස කරන්න පුළුවන්. තේරුම් ගන්න අමාරුද? විශ්වාස කරන අය ඉන්නවද බැරි අය ඉන්නවද? අරමුණු කරගන්න බැරි දෙයක් වේද? අහස වගේම මොකද්ද? නිර්වාණය තමයි අරමුණු කරගන්න බැරි එක. එතකොට ඔය ඇත්තෝ මහ මෝඩ වැඩක් ගොන් වැඩක් නේ කරන්නේ. මොකද ගොන්නේ? අරමුණු කරගන්න බැරි එකක් අරමුණු කරගන්න හදනවා. අරමුණු කරගන්න බැරි එකක් අරමුණු කරගන්න හදනවා. එතකොට මහා ගොන් වැඩක්. දැන් ඉතින් මේක මෙහෙම කිව්වහම මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මෝඩකමට අය නැයිද මුක් කරන්න දෙයක් නැහැ නේද? අපි වාඩු ඉන්නවා. අරමුණු කරගන්න බෑනේ. එහෙනම් අපි ඉන්නේ පාඩු ඉන්නවා. කරන්න දෙයක් නැහැ. මෙන්න මේ අරමුණු කරගන්න බැරි එක යම් කිසි කෙනෙක් අරමුණු කරගත්තොත් එහෙම නැත්නම් අවබෝධ කරගත්තොත් අන්න එයා තමයි ලෝකේ අනන්ත කියන්නේ. අනන්තය කියන්නේ කවදාවත් කාටවත් ජයග්‍රහණය කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. දැන් විශ්වය කියන්නේ කවදාවත් දිනන්න පුළුවන් එකක් නෙමෙයි. තේරුණාද? හයිච්. විශ්වය දිනන්න බෑ කවදාවත්. ඒ කියන්නේ ඒක දිගපල්ල මනින්න බෑ. එතකොට අනන්තය කියන එක කවදාවත් දිනන්න බෑ. කෙනෙක් දිනුවොත් අන්න එයාට තමයි කියන්නේ අනන්ත ජින කියලා. බුදුහාමුදුරන්ට කියන නම මොකද්ද? අනන්ත ජින. ඔය ලේසි පාසු ගැඹුරු වචනයක්ද ඔක? මේ මිනිස්සු නිකන් වචන හැටියට ඔය මතුර මතුර ඉන්නවා. ඕවයි පින්නතුනේ තියෙන්නේ රත්තරන් කඳු. මැණික් කඳු ඕවා. ධර්ම කන්දක් තියෙන්නේ මේ වචන ඇතුලේ. ඔය වචනේ බරයි මහ පෘථුවියට වඩා. ලේසි පාසු වචනයක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ වචන ටික අහගෙන ඉඳලා ඒක පරිභාජකයක් කියලා කියලා තින අනන්ත ජින. එහෙනම් ඔබ අනන්ත ජින. මිනිස්සු දැනගෙන ඉඳලා තියෙන ඒ කාලෙත් එයා මම සම්මා සම්බුද්ධ කියලා වචන ටිකක් කතා කළාට පස්සේ අරමුණු වුණෙත් නැහැ. ඉතින් එයා කියන ගිය ඔබ අනන්ත ජින. ඉතින් ඔබත් ඒ අනන්ත ජින උත්තමයන් වහන්සේ මේ භවයේදීම අවබෝධ කරගන්න දක්ෂයෙක් වුණොත් ඔබ මහා ප්‍රඥාවන්තයෙක්. ඔබ මහා භාග්‍යවන්තයෙක්. ඒකට නම් ඉතින් සෑහෙන ගැඹුරු බුද්ධියක් ඥානයක් මෙහෙවන්ට ඕනේ. ඉතින් අපි මේවා කියලා තියනවා 1000කට කිව්වහම 10ක් ප්‍රයෝජන ගන්න බැවි. 1000ක් මේක ඇහුවාම 10ක් ප්‍රයෝජනයට ගන්න. ඒ 10 දිනා වෙනුවෙන් තමයි මේ 1000කට මේක කියන්නේ. දේශන. නැත්නම් මේ අනිත් මේ ඔයාලට තේරෙනවා කියලා විශ්වාසයෙන් නෙමෙයි මම දන්නෝ 1000ෙන් 10 දිනයි මේක තේරුම් ගන්න. ලොකු දෙයක් නේද? 1000කින් 10 දෙනෙක් තේරුම් ගැනීම. ඒක සසර පිරූ පාරමී බල, සසර සැරිසරපු විදියට, ඒ සසර ධර්මය අහලා පුරුදු විදියට තමයි මේ භවයන් වල මේ කාරණා තේරෙන්නේ යාට. ශේෂෙන් සසර පුරුදු තියන අය තමයි ওই ධර්මය අහලා ධර්ම අවබෝධ කරගන්නේ. සසර පුරුදු නැති අය ධර්මය අහන්නේ වෙනතුනේ. ධර්මය අහන්නේ. ඒගොල්ලන්ට ධර්මය ප්‍රිය නැහැ. ජීවිතේ සැප විඳින්මින් සැප ලෝකේ තියෙනවයි කියලා හිතමින් ඉන්න අයට නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ජීවිතේ දුකයි ජීවිතේ පීඩාවක් කියලා තේරුම් ගත්ත අයට ඒ පීඩාව මකා ගන්න, ඒ පීඩාව දුරු කර ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ දේවරම් මහ විහාරයට ගිහිල්ලත් බණ අහන්නේ. දේවරම් විහාරේ වටේට මේ අල්ලලා තියෙන ගල් මොනවද කියලා බලයි. තේරුණා නේද? බුදුහාමුදුරු වාඩි වෙන්නේ මාර සැප පහසු පුටුවක කියලාත් කියයි ඒගොල්ලෝ. බණ අහලා නැහැ. දේවරම් මහ විහාරයට ගිහිල්ලත් පුටුව දිහා බලයි. දේවරම් මහ විහාරේ බිමට ගල්ලා තියෙන ගල් දිහා බලයි ඒගොල්ලෝ. සසර පුරුදු නැත්තන් ධර්මය හේමයි ඉන්නවනේ ඕන තරම් නේද? පන්දලට ගිහිල්ලා ආම්දුරු බර ටික අහලා නැහැ. ඕ ආම්දුරු වාඩි වෙලා ඉඳපු පුටුව, එහෙම නැත්නම් ඇඳලා තිබ්බ සිවුර, කකුලට දාපු සෙරප්පු දෙක, ගියපු ආපු වාහනේ ගැන තමයි කතා කරන්නේ. කවුද ඒ? සසර පුරුදු නැති අය. හොඳට කාපු අයට, හොඳට බීපු අයට, හොඳට යාන වාහනවල ගියපු අයට ඒගොල්ලෝ කෑ කරන්නේ. ඔලපු එකකින් ආවද, පොඩියකින් ආවද, පොළොවට වටින ගල් අල්ලලා තිබ්බද, ටයිල් අල්ලලා තිබ්බද, හිමිති දාලා තිබ්බද, ඒක නෙමෙයි යබලන්නේ. යබල දාම සෙරප්පු දෙක ඔච්චර වටිනවද? ඕව ගැන කතා කරන්නේ පුහු මිනිස්සු. පුහු නැද්ද මේ සමාජයේ? පුහුයි. හරිම පුස් ග්‍රාම්‍ය භාවිකය යුක්තයි. මිනිස්සුගේ ගැනත් එහෙමයි. මිනිස්සු ආපු වාහනේ ගැන කතා කරනවා, මිනිස්සු දාපු මාළේ ගැන, වලල ගැන, ඔරලෝසුව ගැන කතා කරනවා, ඇඳුප ඇඳපු ගැන, ඇඳපු ඇඳලා හිටපු ඇඳුම ගැන කතා කරනවා. මනමාලිකේ වුණත් ගුණධර්ම හරි ඥානයක් හරි මුකුත් කතා කරන්නේ නැහැ නේද? සාරි වටිනාකම තමයි කතා කරන්නේ. ඉතින් පුහු මිනිස්සු. ඒ පුස් බව පිරිලා ඇයි මේ සසර දිග පල්ල තාම නොවැහැටෙන නිසා තමයි ලෞකිකත්වයට මිනිස්සු අගයක් දීලා තියෙන්නේ. එහෙනම් ලෞකිකත්වයට අගයක් දෙන්නේ නැති අයට තමයි ධර්මයේ තියෙන්නේ. ඉතින් විනතුර යම් හේතුවකින් අපිට ලෞකිකත්වයේ අගේ නැතුව ගියා. මම ඈත ගම්මානයක ඉපදිච්ච කෙනෙක් වුණාට මට අවුරුදු 12 දී මේ පළාතේ තියෙන පෝසත් පන්සලේ මහාන වෙච්ච නිසා ඒ පන්සලේ තියෙනවා ලෝකේ ඉහළ ගණේ පහසුකම් ටික. හොඳ සුපිරි යාන වාහන තියෙනවා. හොඳ ලොකු ටීවී එකකුත් තියෙනවා බලනවා, ටීවී බලනකොට. ඒ සමයේම අනිත් ඉතින් පහසුකම් ඔක්කොම ඉතින් හොඳට තියෙනවා. එතකොට ඒක ඒ පන්සල මුල් කරගෙන ඉතින් ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෝ දායකයෝ ඉන්නවා. ඉතින් ආශ්‍රය නිසිර ගන්න. එතකොට පොඩි කාලෙදිම අපි භුක්ති විඳිනව අවබෝධ කරගන්නවා ඉහළ තලයේ. ඒක තමයි මං හිතන්නේ මට ලැබිච්ච වාග්යය. නැත්තම් අර ග්‍රාමීව දැඩි දරිද්‍රතාවයකින් එහෙම හිටියනම් මෙයා මේ ලෝකේ දැක්කේ නැත්තම් මං හිතනවා මමත් අර සුළු අගයන් වල රැඳිලා රැඳිලා සුළු දේවල් වලට ලොකු අගයක් දෙයි කියලා. එතකොට මේ ලොකු දේවල් වලත් අගයක් නැහැ කියන එක ඒක හේතු ගැන්නුනා පරිහරණය තුලින්ම, අවබෝධය තුලින්ම ඇතිවෙනවා. ඉතින් ඒ නිසා මේ මිනිස්සුන්ට එහෙම දෙයකුත් මම හිතන්නේ අත්දැකීම තුලින්ම අත්හරින්න හැකියාව ලැබුණා නම් ඒක හරි ස්ථාවරයි. තේරුණානේ? ඊළඟට මේ යෞවන කාලෙම ඔන්න මහාන වෙනවා. මහාන වුණාට පස්සේ යෞවන කාලේ කියන්නේ පොඩිම කාලේ මහනන. ඊට පස්සේ යෞවන ජීවිතයේක සිහින මැවෙනව අර පොඩි හාමුදුරුවරුන්ට. ඒගොල්ලන්ට මේ යාන වාහන පදිනේවා අරක මේක සමාජ කලිසම් සූට් ඇඳගෙන ඉන්න එක ගැන ලොකු හීනමෑ වෙනවා. ඉතින් ඒකයි ඔය විශ්වවිද්‍යාලවල මේ ගිහිල්ලා හාමුදුරුවෝ දාලා ආයන්නේ. දැන් අපිට ලැබුණ යෞවන කාලයක අත්දැකීමකු අවුරුදු 4ක මේ විතර 5ක විතර ඔන්න යෞවන කාලයක අත්දැකීමකු ලැබුවා. ඊට පස්සේ යා දන්නෝ මේ 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 ජීවිතයේ තුල තියෙනෙත් මහා දුකක් කියලා දැන ගන්නවා. ඒ ජීවිතවල තියෙනෙත් දුකක් කියලා යා දැන ගන්නවා. ඒ හීන මැවෙන මැවෙන ඒවයි ගිහිල්ලා බලනවා. බැලුවාම ඒවයි කිසිම යථාර්ථයක් නැහැ. කිසිම මේ තෘප්තිමත් භාවයක් නැහැ. ඒවයි තියෙනෙත් අසහනයි කියලා දැන ගන්නවා. දැන් ඔය ඇත්තෝ යම් යම් නිලතල තානාන්තරවල ඉහළට ඇවිල්ලා හිටේ ඉන්නවනේ. ඉහළට ගිහිල්ලා විශ්‍රාම ගිහිල්ලා ඉන්නවනේ. මොනවද ඉතුරුනේ? මොනවද තිබුණේ? අරක තමයි කියන්න වෙන්නේ. මොනවද? කාපු පදේකුත් නැහැ, බෙරි පළොකුත් නැහැ. බෙරි පළොකුත් නැහැ කියනවා ඒ තමයි. ඇත්ති දෙයක් නැහැනේ. ඇත්ති දෙයක් නැහැ. එහෙමනම් ඒවා තුල මාන්නයන් තුල ඒවා නිසා අපි යම් වටිනාකම් දීගෙන කල්පනා කළා නම් එහෙම සිත ඒ තැන්වල රැඳුණා නම් එහෙම ඒක නිස්කාරණ යුගයක් කාලයක් කියලා තේරුම් ගන්නවා. මේ සියල්ල ධර්මයේ දේශකයාට අවබෝධ කරන්න බෑ. මට අඩක් කොටසක් පෙන්වන්න පුළුවන්. බුදු කෙනෙකුට උනත් කොටසයි පෙන්වන්න පුළුවන්. ඇයි? අනිත් ටික තමා තමා විසින් අවබෝධ කරගත යුතුයි. තේරුණානේ? දැන් ඕනම අධ්‍යාපන ශාස්ත්‍රයක කොටසයි අවබෝධ කරන්න පුළුවන්. දැන් මම ඔබට බයිසිකලයක් පදින්න උගන්වනවා. මොකද පුඩ් බයිසිකලයක්? මට කොච්චර උගන්වන්න පුළුවන්? සීට් එකේ වාඩි වෙන්න උගන්වන්න පුළුවන්. පැටල් දෙකට කකුල් දෙක තියාගන්න උගන්වන්න පුළුවන්. වස හැන්ඩල් එකයි බ්‍රේක් එකයි උගන්නන්න පුළුවන්. මම පොඩ්ඩක් ඕක තල්ලු කරගෙන අල්ලගෙන යන්න පුළුවන්. කොහොම බලන්න පුඩ් බයිසිකලේ පදින්න පුළුවන් අය අපේ මහත්තයට පුළුවන්ද? පුළුවන්. උඹට පුළුවන් නේ? ආහා පුඩ් බයිසිකල් පදින්න පුළුවන්. අනිත් අයට නෑ. ඒක වැණි කෙනෙකුත් ඉන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. ඒක ලොකු අත්දැකීමක්. පුළුවන් නම් පැදලා අතපය කඩාගෙන එන්න. මේ ඒ බැලන්ස් එක හරි අමාරුයි ගන්න. හරිම අමාරුවෙන් අපි සෑහෙන්න වැටිලා වැටිලා තමයි අපි ඉගෙන ගත්තේ පොඩි කාලේ. මටත් පදින්න පුළුවන්. ඉතින් මේ එකට සෑහෙන්න ගුටි කාලා තියෙන බැනුම් ගහලා තියෙන අනුගේ බයිසිකල් පැදලා කඩලා. ඒ බැලන්ස් එක කාටවත් උගන්වන්න බෑනේ. දැන් අපිට නම් ඉගැන්නුවේනේ. අපි බලාගෙන ඉන්නවා. කවුරු හරි කෙනෙක් පදින විදිය බලන් ඉන්නවා. ඒ බලන් ඉඳලා try කළාම තමයි අපි ඉගෙන ගත්තේ. කවුරුත් ඉගැන්නුවේ නෑ. ඉතින් මේක උගන්වන්න බෑනේ කාටවත්. යාම අභ්‍යාස කරලා කරලා යා ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ මේ නිර්වාණ ධර්මයේ මේ වචී සංඛාරයෙන් යන්න පුළුවන් දුරක් ඔයත් එක්කන් යනවා. අනිත් එක නිවි හැනහිල්ලේ තමන්ම තේරුම් ගන්න. නිවි හැනහිල්ලේ තමන්ම තේරුම් ගන්න. මේ ලෝකේ කැමති නෑ ඔබ නිවන් දකින්නට. සංසාරේ කැමති නෑ ඔබ නිවන් දකින්නට. ඔබව නිවන් දක්වන්න මම සැරෙන් බණ කියනකොට ඔබේ හදවත නැගිටලා කඩු ඊතල අමෝරාගෙන මා දෙසට ඉඳීවි. ඇයි? සංසාරේ ඉඳලා මේ හදවත එන්නේ නිවන් දකින්න නෙමෙයි. සංසාරේ යන්න. මේක යම් ජීව ශක්තියක් කවදකාරි මෙහෙම හැදුනේ. එයා ගැහිලා 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 හැදුනේ ශක්ති ධාරාවක්. ඒ ශක්ති ධාරාව දිගට පවතින භ්‍රමණය වෙන ගුණයට. නිසා ලිහිසින් හදවත් නිවන් දකින්න කැමති නෑ. ඉතින් මහා ප්‍රඥාවක් මහා නුවණක් සංසාරයේ සැරිසරපු මහා ගුණයක් තිබුණොත් තමයි එයා බේරෙන්නේ. මම නම් කියන්නේ ඔබට මේ ආත්මභාවයේ ඔක්කොම කෙලවර කරලා නිවන් දකින්න නෙමෙයි, සතර අපායටවත් වැටෙන්නේ නැති වෙන විදිහට මනස හදාගන්න. අඩුමතරමේ මේ ආත්මෙන් ඊළඟ ආත්මෙවත් වැටෙන්නේ නැති වෙන්නේ. එහෙම නැත්තම් සසර නියතෝ සම්බෝධි පරායනෝ කියන ගුණයට ඔබ සම්බන්ධ කරන්න තමයි මගේ පරම පවතිරු බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔබ සතර අපායට කිසිසේත්ම නොවැටි සසර ගමනක යනවා කියලා කියන්නේ විශාල දුක් වලින් අත මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. සංයෝජන තුනයි ප්‍රහාණය කරගන්න ඕන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ තුන කැඩුවොත් අනේ සංයෝජන වලින් අඩු වෙනවා, ඒවයි තියෙන බලයත් අඩු වෙනවා. මේ තුන ප්‍රධාන වශයෙන් කැඩුවොත් එහෙම ඔබ සතර අපායට වැටෙන්නේ. ඉතින් හැමදෙස්සෙම ඔබ දිහා බලන්න, සක්කාය දිට්ඨිය තියෙනවද බලන්න, විචිකිච්ඡාව තියෙනවද බලන්න, සීලබ්බත පරාමාස තියෙනවද කියලා බලන්න. එච්චරයි. හැබැයි අර පළවෙනි එක තමයි ඉස්සෙල්ලම දුර වෙන්න ඕන. අනිත් දෙක ඉබේම නැති වෙනවා, පළවෙනි එක දුර වෙනවා. ගහක් මුලින් කැපුවහම අතු ගෙඩි ඔක්කොම බිමට වැටෙනවා වගේ සක්කාය දිට්ඨිය කැඩුවොත් අනිත් ඒවා කැඩෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඔකට කියනවා මොනවද? self image කියනවනේ. එහෙම නැත්නම් තාම මොනවද කියන්නේ? ඊගෝ එක කියලා කියනවා. තාම මොනවද කියන්නේ? ඊගෝයිසම් කියනවා නේද? තවත් අතන මමංකාරය කියනවා. ඒ කියන්නේ මමයා කියනවා. ආත්ම දෘෂ්ටිය කියනවා. තාම මොනවද කියන්නේ? තව වචන පාවිච්චි කරනවා. මම ආයනේ කියනවා, මම මගේ ආත්මය කියලා කියනවා, මඤ්ඤමානේ කියනවා. ඔය මොන වචනෙන් හරි කමන්නේ, කොහොම හරි තේරුම් ගන්න. කොච්චර වචන තිබුණාද ඒ තමන්ට දැනෙනවා. ඒක ඔබට මමත්වයේ තියෙනවනම් ඒක දැනෙනවා. ඒක දැනෙන්නේ පොපොට දැනෙන්නේ තමන්ගේ හදවතට. ඒක දැනෙන්නේ අක්කාය දිට්ඨිය තියෙනවනම් දැනෙනවා. ඒතර නිකන් ගල් ගෙඩියක් වගේ එකක්. ගල්ගෙඩිය වගේ එකක් නිසා ගල්ගෙඩිය එහෙම නෙමෙයි හොඳේ. ගල්ගෙඩිය බරක්. බරක් දැනෙනවා කියන එක නෙමෙයි කියන්නේ ගල්ගෙඩියක් වගේ කියලා. යම් රිදුම් කන ස්වභාවයක්, වේදනා දෙන ස්වභාවයක් පපුව මැද්දේ, ගිනි ගන්න ස්වභාවයක් පපුව මැද්දේ. තේරුණා නේද? සක්කාය දිට්ඨිස්ක ස්වභාවය තියෙනකොට මේ පුච්චන ස්වභාවයක් තියෙනවා. ලෝකේ තියෙන දේවල් ඇවිල්ලා හදවතට වදිනවා. හොයා ගන්න පුළුවන්. සක්කාය දිට්ඨිය තියෙනවා. බණ පොතේ කොහොමවත් නැහැ. මම ලැබපු අත්දැකීමක මේ තියෙන ස්වરૂපයක් මම මේ කියන්නේ. මේ තමන්ගේ ශරීරේ පොළවට බරයි කියලා දැනෙන සක්කාය දිට්ඨිය තියෙන කෙනාගේ. මම පුටුවේ වාඩි වුණා. මේ මගේ ශරීරේ හාල් මුට්ටක් තිබ්බා වගේ පුටු උඩින් තියලා තියෙන්නේ. එහෙම දැනනවද නැද්ද? දැනනවනේ. අන්න හරි. ඒක තමයි සක්කාය දිට්ඨික ස්වභාවයේ එක ගුණය. මං හිතේ එහෙම නෙවෙයි, කාටත් මේ විදියටම වෙන්නේ නැතිනේ නෑ. ඔය தත්ති පරිවර්තනය වුණොත් සංයෝජන බිඳලා ඉස්සරහට ගියොත් එයාට තේරෙනවා කොටු උඩින් හාල් මුට්ටක් තිබ්බා වගේ බරක් මේකේ නෑ කියලා තේරෙනවා. එහෙම බරක් නැහැ කියලා තේරෙනවා එයාට. ඒත් කෙනෙක් හිතන උන ශරීර බර දෙකම එකයිනේ. එයාට එක විදිහකට තේරෙන්නේ, මෙයාට එක විදිහට තේරෙන්නේ මොකද්ද? ප්‍රශ්නය. දැන් මම කියනවා ඉස්සරහා කාර් දෙකක් තියෙනවා. ඒ කාර් දෙකේ දෙන්නේ හේතු වෙලා ඉන්නවා. මං ඈතින් ඉඳන් බල්ලා කියනවා එක්කෙනෙකුට ඒ කාර් එක ගැන දැඩි වේදනාවක් තියෙනවා. දැඩි වගකීමක් තියෙනවා. අනිත් එක්කෙනාට දැඩි වේදනාවක් නැහැ. එයාට දැඩි වගකීමක් නැහැ කියලා. ඉතින් මොකද කියලා බලනවා. එක්කෙනෙක් කාර් එකේ අයිතිකාරයමයි හේතු වෙලා ඉන්නේ. අනිත් එක්කෙනා ඩ්‍රයිවර්. එහෙම නැත්තම් කුලි රදේ වෙන කෙනෙක්ගේ වාහනේ කෙලවන එක්කෙනෙක්. දැන් තමාගේ කාර් එකේම තම අයිතියක් තියෙන වගකීමක් ලොකු වගකීමක් තියෙනවා. මෙයාම නැහැ. මගේ ජොබ් එක ඩ්‍රයිවින්. මම මිනිහ අරන් ආව. මිනිහ ආයේ ගිහින් දැම්ම කාර් එක පාක් කරලා මං ගෙදර ගියා පඩියක් තරම්. ඉතින් දෙකම කාරණේ දෙකම එක විදියට දැනෙන්න බෑ දෙන්නට. නෑනේ අල්ලපු විදිය. අල්ලපු විදිය වෙනස්. දැන් මගේ එක ඉන්න මිනිස්සු ටිකක් වෙන්නල මං අහනවා ඔබේ ගෙදර දැනෙන සේම මොවුන්ටත් මේකේ දැනෙනවා ඇතිද? එතකොට ඔබ අහන්න ඕන මම ඉස්සල්ලා හඳුනගෙන දැනගන්න ඕන මේ ඉන්නේ ගේ අයිතිකාරයෝමද එහෙම නැත්නම් කුලිකාරයෝද කියලා. ඔබවා මේ නල්ලේ ගහගෙන ඉන්නවා මම කුලිකාරයෙක් කියලා. ඊට පස්සේ අපි දැනගන්නවා ඒ ගෙදර බලන කුලිකාරය. ආ එහෙමනම් අපිට අපේ ගේ දැනනවා වගේම මෙයාට මේ ගේ දැනෙන්නේ නැහැ. මෙයා ඕන වෙලාවක ඉන්නේ මාස 5න් 6න් යන්න තමයි මේ ඉන්නේ. දැන් තේරෙනවනේ? තව කියන්න ඕන. මේක ආත්මය තුලින්ම මේකේ ඒ මනෝමය පාදහන බර අයින් කරලා දැම්මට පස්සේ ඕක තමයි මේ ලොකු වදන් වලින් තේරුම් ගන්න බැරි නම් සරල සිද්ධාන්තයක් මම හොයාගත්තා. ඔයක බන පුතේ නෑ නේ ශාරීරික බරද තියෙනවා ඔයගලන්ට තේරෙන්නේ නෑ. මම ඉතින් ශරීරේ එක මුල් කරගෙන ওই විදියට කියන නැත්තම් ඔය කියන්නේ අනේ ස්වාමීනි හිසේ තිබුණු මල්ලක් විමින් තිබ්බා වාගේ. ඒ ශරීරේ සෑහෙන්නේ ඒකත් ඒ සිද්ධාන්තයක් තමයි. මේ ශරීරයේ තිබුණු බරක් විමින් තිබ්බ. දැන් මහාතය බොහොම ශරීරේ බරය ධර්මයේ දැක්කා අය ඉන්නවා. අවබෝධ කරගත්ත අය ඉන්නවා. ඒ අය කියනවා අනේ හඳුනේ මේ දැන් ශරීරේ පොඩ්ඩක්වත් බර නැහැ කියලා. ශරීරේ පොඩ්ඩක්වත් බර නැහැ. දැකපු දවස් දෙක තුනේ නිකන් උඩින් යනවා වගේ තේරෙනවා. ඊට පස්සේ උනත් ඒ සැහැල්ලුව දිගටම ඒ විදියට ක්‍රමානුකූලව අර විශේෂයක් විදියට පේන්න යන්නේ. ඒ පෙනීම ස්වභාවයක් වෙනවා. ඊට පස්සේ ඒ සැහැල්ලුව තියෙනවා. අපිට අර වාහනයක් උනත් ඉතින් ගෙනාපු දවසේ මහා ලොකුවට අමුතු විදියට ලොකුවට පේනවනේ ඒක. ඊට පස්සේ ඒක සාමාන්‍යකරණය වෙනවනේ නේද? ආන්නේ වගේ තමයි ධර්ම අවබෝධය ලැබීච්ච දවස් විශේෂකරණයක් වෙනවා. වෙලා ඒක සාමාන්‍යකරණය වෙනවා. ඒත් ඉතින් ධර්මයේ තියෙනවා. වාහනේ තියෙනවා. ඒ වගේ තමයි. ඉතින් ඕක තියෙනවද කියලා බලලා හොඳට තේරුම් ගන්න පුළුවන්. වැයත්තන්ට සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද කියලා. සක්කාය දිට්ඨිය තියෙන ඕන කෙනෙකුටම හාල් මුට්ටක් තිබ්බ වගේ හරි බරයි. දැන් මම මේ පොළොවට බර දීලා ඉන්නේ කියලා පේනවා. මේ පුටුවට බර දීලා ඉන්නේ කියලා දැනෙන සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය නැති කෙනාට එහෙම දැනෙන්නේ නැහැ. පොළොවට බර දීලා ඉන්නවයි කියලා දැනෙන්නේ නැහැ. පුටුවට බරක් දීලා ඉන්නවයි කියලා දැනෙන්නේ නැහැ. දැන් මාත් කිලෝ 95ක් විතර බරයි. එහෙම දැම්මයි කියලා ශාරීරික බරක් තිබ්බට මට මෙලෝ බරක් දැනෙන්නේ නැහැ. මානසිකව ඇඟට මොකක්වත් දැනෙන්නේ නැහැ. මම බරක් දැනෙන්නේ නැහැ. මහා පොළොවට මම බරක් දාලා ඉන්නවා කියලා බරක් දීලා ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ඒකට හේතුව ඇයි? ඒකට ඕන හේතුත් කියන්න පුළුවන්. එහෙම හේතු කියන්න ඕනමාවක් නැහැ. මේ මේක අපි එකත් කියලා දාමුකෝ. එනත්ත ඔබනවන කොව්වා කියලා කියන්නේ. පින්නතුනේ මේ ඇවිදින මේ ශරීරත් ලෝක. තේරුණා නේද? ඇවිදින ශරීර වලටත් බුදුහාමුදුරුවෝ ප්‍රදේශනා කරේ මේක ලෝක. මේ ලෝක ග්‍රහ ලෝක වගේ තමයි. ඕව වෙන වෙන ලෝක ඇවිදිනවා. ඉතින් ඒකනේ ඇවිදින්නේ භ්‍රමණීය වෙන්නේ එක එක තැන් වලට. මේ මහ පොළොවෙම කැඩිලා හැදිච්ච එක ලෝකයක් ඇවිදිනවා හැම තැනම. උඩින් යනවා, බිමින් යනවා, වාහනවල යනවා, කකුල් දෙකෙන් ඇවිදිනවා. මේ මහ පොළොවෙන් කැඩිලා දැන් ඔය අපේ චන්ද්‍රයා හැදුනා කියන්නේත් එහෙමනේ නේද? පෘථුවේම කැඩිලා ලොකු කෑල්ලක් ඉතුරු වුණා. ඒ කෑල්ල බ්‍රමණය වෙන ආකර්ෂණේ ඊට පොඩි පොඩි කෑලි ටිකත් ඔය හඳට ආකර්ෂණය වෙලා චන්ද්‍රයා හැදුනා කියලා කියනවා. මන් දන්නේ නැහැ, මන් දැක්කේ නැහැ. එහෙම කියනවා. ඒ වගේ අපිත් මේ මහ පොළොවෙන් එක ලෝකයක්. ඒක එහෙම නෙමෙයිද? මහ පොළොවේ තියෙන සාරය ටික අරගෙන, ශක්තියින් ටික අරගෙන අපි ලෝකයක් හැටියට, අපි සියලුම මිනිස්සු වෙන වෙනම ලෝක හැටියට මේ පිට ලෝක වලටත් යනවා. ආයි මේ ලෝකෙත් එනවා. ඉතින් මෙයා වෙනම ලෝකයක්. වෙනම ලෝකයක්. තමන් වෙනම ලෝකයක්, වෙනම ග්‍රහ ලෝකයක්. මිනිසුන්ට සමහරලාට කියනවා ඒ ග්‍රහයක් කියලා කියනවා. ඒ වගේ ඉතින් මේ වෙනම ග්‍රහයක්. හැමෝම ග්‍රහයක් තන තනේ. ඉතින් මේ ග්‍රහය වෙනම බවට පත් වෙලා ඉන්නේ අත වශයෙන් මානසිකව, මනෝමය වශයෙන්. හුලඟෙන් හුස්ම ගත්තට හුලඟට අයිතිය නොදී, හිරුගෙන් ජීවත් වුණාට හිරුට අයිතිය නොදී, මහ පොළොවෙන් ජීවත් වුණාට මහ පොළොවට අයිතිය නොදී, ජලයෙන් ජීවත් වුණාට ජලයට මේකේ සත පහක අයිතියක් නොතකා, මගේ ආත්මය කියන පසුබිම තුළ වාසය කරන්න ඕනෙද? එමනම් මහ පොළොවේ වෙන් කරගෙන මනෝමය වශයෙන් ජීවත් වෙනවා. හැබැයි මෙයා අවබෝධය කියලා කියන්නේ සැබෑ අයිතිය, සැබෑ අයිතිය තියෙන තැන් වලට දෙනවා. සැබෑ අයිතිය තියෙන තැන් වලට දෙනවා. හිරුගේ උණුසුම වේට අයිති බවත් 100%ක් බාරගන්නේ, ජලයේ අයිතිය ජලයට අයිති බවත් මේ ශරීරයෙන් 100%ක් බාරගන්නේ, මහපොළොවේ අයිතිය 100%ක් මහපොළොවට අයිති බව, සුළඟේ අයිතිය 100%ක් ඒ සුළඟට අයිති බව, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ට අයිති බව, ඒ අයිතිය එලෙස ලබා දෙන්නේ මේ සක්කාය දිට්ඨිය මිදපු කෙනෙක් පමණයි. අනික කිසි කෙනෙක්ගේ අයිතිය මාර දෙන්නේ. පූජ්‍යලයන්ගේ අයිති ඉඩම් කඩන් නෙමෙයි, දීපියව සතර මහා භූතයන්ගේ අයිතිය. බාර දීපියව සතර මහා භූතයන්ගේ අයිතිය. අම්මා තාත්තගේ දේපල අල්ලගත් එක කෙසේ වෙතත් ඉස්සෙල්ලා ඔව් සතර මහා භූතයන්ගේ අයිතිය දීපිය. දීලා දෙන්නේ සතර මහා භූතයන්ගේ අයිතිය දීලා දෙන්නේ. දැන් කියයි දන්නේ හාමුදුරුවනේ මේ ටිකක් වචන ටින්ගත් සැර වැඩි. හාමුදුරුවෝ නිකන් දීපියව් කියන්නේ නැතුව නිකන් සතර මහා භූතයන්ගේ අයිතිය දෙන්න කියලා වගේ කියන්න බැරිද? නේ යන් දීපියා කිව්වහම නිකන් හරි නෑනේ අපිට. නේද? එක්ස්කියුස් මී, කරුණාකර සතර භූතයන්ගේ අයිතිය දෙන්න කියලා කියන්න බැරිද? එහෙම කියන්නත් පුළුවන් දෙනවනම් ගැට්ටිය දෙන්නේ. ඒකත් දෙන්නේ නිකන් මගේ දෙයක් දෙනවා වගේ. හරියට අර ණය අරගෙන කාලයක් ගියාම මේ මනුස්සයා නිකන් ණය ටික ආයි දෙන්නේ නිකන් එයා සල්ලි දෙනවා වගේනේ. ඔය ණයක් දෙනවා වගේ නෙමෙයි දෙන්නේ. අද්දකීම් තියෙනවා නම් තේරෙනවා ඇති. එයා දෙනවා වගේ දෙන්නේ. ආ ඔන්න 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 සල්ලි ටික කියලා. ඉතින් මේකත් එහෙමයි. දැන් මේක මේ අතහරින්නේ අනුන්ගේ දෙයක් අතහරිනවා වගේ නෙමෙයි අපි. ඕ නේ අපේ මේ අපේ දේපලක් අපි අතාරිනවා. ඉතින් මාරය බලාගෙන ඉන්න මොන දෙයක් මේ තමුනාසනේ අතාරින්නේ තමුනාසක දෙයක් අතාරිනවා වගේනේ. ඈ ඈ මහ පොළවේ දෙයි අපි මහ පොළවට දෙන්නේ. අලුතෙන් අතාරින්න දෙයක් නේ. අපි ගත්ත ණය දෙනවා විතරයි. වේදයක් අපි දෙනව නෙමෙයි. ඒ නිසා අතහරින්න දෙයක් කියන වචනයක් පාවිච්චි කරන්න බෑ මෙතන. ගත්ත ණය දෙන්න. එච්චරයි. අත්හරින්න කියන වචනයක් භාවිත කරන්න ඕනේ නෑ. තණ්හාව අත්හරින්න, රූපය අත්හරින්න, උපාදානය අත්හරින්න අත්හරින්න කියලා වචන පාවිච්චි කළොත් එහෙම එකක් පාවිච්චි කරන්න ඕනේ නෑ සදාචාරණවන්සේ. කියන්න පුළුවන් හොඳම වචනේ තමයි ගත්ත ණය දෙන්න. හදවත් යොමාගෙන සිටියනම් ඔබට දැන් අවබෝධ වෙනවා ඇති. හොඳයි සාදු. වචනයෙන් එහා ඇති ලෝකයකින් අවබෝධය පටන් ගන්නවා. ඒක තමයි ලෝකෝත්තර අවබෝධ මාර්ගය. වචන සීමාවෙන් අවබෝධ කරගන්න මාර්ගය සීමාව තුළදී ඉන්නේ ලෞකිකත්වය තුළ. ලෞකිකත්වයේ ඉක්මවා යන කෙනෙක් වචනවලින් ඔබෙහි ඇති මාර්ගයෙහි තතු දැන ගන්නවා. ඒ නිහඬ භාවනාව සයිලන්ස් මෙඩිටේෂන් කියන ඒ නිහඬ භාවනාව තමයි අපිට ලෝකෝත්තරත්වය කියා දෙන භාවනාව. ඒක බුද්ධ භාෂිතයේ සඳහන් වෙන්නේ සංවර කිරීම කියන වචනය. ඉන්ද්‍රිය සංවරය පුරුදු කිරීම. ඒකට බය වෙන්න එපා. සයිලන්ස් මෙඩිටේෂන් කිව්වම අපි තේරුම් කරගන්න ඕන මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. දැන් බලන්න කරන්නේ කරවන්නේ නැතුව උත්සාහයක් වීරයක් නැතුව කාන්දු අපූර්වත්වයකින් මනස නිහඬියාවට පත් වෙලා. අන්න එහෙමනම් අන්න ඒකට තමයි කියන්නේ විශේෂ අවබෝධයේ සිදුවන මානසික ධාමය. දැන් ওই தત્ත්වය අපිට මනසත් එක්ක පොර බදලා දැඩි වෙලා කරගන්න පුළුවන්ද? කරගන්න බෑ. එහෙමනම් ලෝකයේ පිළිබඳව සංස්කාර පිළිබඳව මේ විඥානයේ සිතෙහි ස්වභාවය පංච උපාදානස්කන්ධය තුල තියෙන ස්වභාවය තේරුම් අරගෙන අර උඩුගම්බලා යන පටිසෝතගාමී ප්‍රතිපදාවට යොමු වෙනකොට මේ සියල්ලක්ම නිවිලා නිවිලා යනවා. සංවර වෙලා සංවර වෙලා යනවා. ඒ සංවර වෙන්න සංවර වෙන්න ලෞකික ගති අඩු වෙනවා, ලෝකෝත්තර ගති වැඩි වෙනවා. ඒ වචන දෙකක් පාවිච්චි කරා. ඒක තමයි සංස්කාර ලෝකයේ හැටි. ලෞකික ගති ආයි ලෝකෝත්තර ගති කියලා වචනයකුත් පාවිච්චි කරා. නමුත් ඒ ගත් ලෝකෝත්තර ගති කියන වචනය කැපෙන්න ඕන, කැඩෙන්න ඕන. නැතුව ඉති භාවිතා කරන්න විදියක් නැහැ ලෝකෝත්තරත්වය. ඒ නිසා අන්න ඒ වගේ වචන තැන්වලදී ඒක හලලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒ ලෝකෝත්තර කියන වචනෙන් අර ගති කියන එක කැපෙන්න ඕන. ලෞකික ගති අඩු වෙලා ලෝකෝත්තර ගති වැඩි වෙනවා. කිසිම කෙනෙක් නොවී ඉන්න ඒ දහම පුරුදු කරන්න කරන්න යාගේ තියෙන කුසලයේ වැඩි දියුණු වෙනවා. මොන කුසල්ද? ලෝකෝත්තර කුසල්. තත් ලෞකික වශයෙන් නම් කුසලයක් වඩා ගන්න අපි මොකද කරන්න ඕනේ? යම් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට දානයක පරිත්‍යාගයක ප්‍රතිඵලයක් හැටියට තමයි ලෞකික ඔය කුසලයක් නේද පිනක් හටගන්නේ. නමුත් මේ ලෝකෝත්තර කුසල් පිටගන්නේ ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති නිසා. ඇලීම් ගැටීම් නැති නිසා ලෝකෝත්තර කුසල් කියලා එතෙන්ට කියනවා. පින් පව නසපු නිසා ලෝකෝත්තර කුසල් කියලා. එතකොට මේකෙන් අදහස් වෙලා කෙනෙක් කවුරු හරි ගත්තොත් පින් කරන්න ඕනත් නැහැ එහෙනම් පව් කරන්න ඕනත් නැහැ කියලා. ඒක වැරදි. මෙතන තියෙන්නේ ඊට එහා ගියපු ගැඹුරු දර්ශනය. මේ හැමදේම මිනිස්සු ලෝකෝත්තර දේවල් කළා ලෞකිකත්වයට ගලපා ගන්න ගිහිල්ලා තමයි මේ ඔය මේ නොයෙකුත් වලිගිපා ගන්නවා කියලා වචනයක් පාවිච්චි කරන්නේ. වලිගිපා ගන්න යන එතකොට එසා වලිගිපා ගන්න නැතුව දහම තේරුම් ගැනීම ප්‍රඥාවන්තයන්ගේ යුතුකම සහ වගකීම. ඉතින් තම තමන්ගේ හදවත් වලින් දික්තිය ගලවා දමන්න ලොකු උත්සාහයක් තියෙන්න ඕන. ධර්මයේම හැර ජීවිතේ සැනසෙල්ලක් වෙන නෑ කියන වීරිය අදිෂ්ඨානයේ පෙරදැඩි වෙන්න ඕන. එහෙම අදිෂ්ඨානයක් ඔබේ හදවත තුල පෙරදැඩි වෙලා තියෙනවද? එහෙම නැත්තම් තිබුණද? අන්නේ එවැනි කෙනෙක්ම තමයි ධර්මය අවබෝධ කරන්නේ. එහෙම නැතුව ඉතින් භෞතික වගකීමක් අගයක් දීලා තිබුණොත් එයාට ඒ අගය සංසිඳෙන තුරු එයා ඒ මට්ටමෙන් දිනු වෙවියයි. මේකත් හරියට රටක් අතෑල්ල රටක වීසා ගන්නවා වගේ වැඩක් තමයි. ඒ වීසා නම් ආයි මාරු කරගන්න හරි බැරියයි. රුවෙල් වීසා හරි දාන්න බැරියයි. මේක එහෙම නෙමෙයි. මීට ඊට වඩා තද තීරණයක්. මිනිස්සෙක් මැරෙන්න ගන්න තීරණයක් වගේ කියලා කිව්වොත් හරි. ජීවිතේ ඔබ මැරෙන්නම තීරණයක් අරගෙන තියනවද කියලා බලන්න. ඒ තීරණය මොනතරම් සංකීර්ණ හා බරපතල කාරණයක් බවට පත් වෙනවද? ඒ සමහරලාට මෝහයෙන් වෛරයෙන් දෙයක් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මේ ජීවිතේ අත්හැර දැමීමක් හැටියට සලකන්න පුළුවන්. ආධ්‍යාත්මික වශයෙන් මරණයේදී සිදුවෙන අත්හැරීම හා සමාන අත්හැරීමක් ඔබට දරන්න පුළුවන්ද කියන කාරණයත් මේ අවබෝධය තුළදී ඔබට අත්දකින්න ලැබෙනවා. මරණයේදී ඔබට යම් මානසික අත්හැරීමේ වේදනාවක් දැනෙනවද? ඒ වේදනාව මේ මොහොතේදී ඔබට දැනෙනවා. මේ මොහොතේදී කියන එකෙන් අදහස් කරේ ධර්මයේ දකින මොහොතේදී, චේන්ජ් වෙන මොහොතේදී. එවැනි අත්හැරීමේ වේදනාවක්, එවැනි අත්හැරීමේ දුකක් තමන්ට දැනුණාම තමන්ට ඒකට මුහුණ දෙන්න පුළුවන්කම තියනවාද? පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි හැමදාම මතක් කරනවා දහම්සොඬ රජ කෙනෙක් හැරෙන්නට වෙන කෙනෙක් නිවන් දකින්නේ නැහැ කියලා. ඒ කියන්නේ තමන්ව දහම්සොඬ රජ කෙනෙක් වෙන්නම ඕන. තමන්ටත් තියෙන්නේ රාජධානියක්නේ, තමන්ගේ දේවල් ටික තමන්ට රාජධානිය. රාජධානිය අත්හරින්න ඕන. අත්හැරලා යනකොට සේවක වෙනව පස්සෙන්. උන් ටික මග ඇරලා දාලා ඉන්නවා. දැන් අම්මා තාත්තා කෙනෙක් නිවන් දකින්න මාර්ගය යනකොට දරුවෝ ටික එනවා පස්සේ. තොපි ටික වැඩක් නැහැ කියලා අදහසින් එයා කටයුතු කරනවා. දරුවෝ නිවන් දකින්න යනකොට අම්මා තාත්තා එනවා පස්සේ. අම්මා තාත්තට කියනවා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට මව්පිය දරුවෝ මෙහෙම ඉන්නවයි කියලා හිතන එක මේ බාල මතයක්. මේක තේරුමක් නැහැ. අර ධර්මයේ විතරයි තේරුම් ගන්න තියෙන්නේ කියලා කල්පනා කරන්න. මෙන්න මේ වගේ ගැඹුරු ආරද්ධ වීරයක් තිබුණොත්, සතර සම්‍යක්පදානයක් තිබුණොත් එතෙන්දී මේ සත්‍ය අවබෝධ කරනවා. ඉතින් මේක හරි ගම්භීර පළල් දෙයක් වචන වලින් කතා කරාට ඒක අන්තිකර දාලා තේරුම් ගන්න උත්සාහ කරොත් නම් බෑ. මොකද මේක අර්ථවලට ගොඩනගන්න ගියොත්, අකුරු වලට ගොඩනගන්න ගියොත් වෙනතුනේ ධර්මයේ වෙනසෙනවා. තේරෙනවද? බුද්ධ කාලයේදී මේක අකුරට ගොඩනගන් ගොඩ නැගුවෙම නැහෙනේ. අකුරු තිබුණ නැද්ද? තිබුණා. ඔයාලා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නවා කියලා මොනවද කරේ? එහෙනම් අක්කල්ලෑලි වල ලියන එක, පන්හිඳෙල්ලේ මේවා ලියන එක, මේ පුස්කොළ පොත්වල ලියන ඒවා, ඒවා තිබුණා. ඒ වෙනම පොත් කර්මාන්ත හැටියට තිබුණා. ඒක කරේ. නමුත් ඒක කරේම නැහැ. හැබැයි පසු කාලීනව ඒක ලිව්වා. ලියපුවක මං කියන්නේ නරකයි කියලා. හොඳයි. හැබැයි හොඳයි වුණාට ඉතින් ඇති හොඳකුත් නැහැ. ඉතින් අවබෝධය නැත්තම් හොඳයි කියලා තේපුවක නැත්තම් ඒක මේ මැකිලා යන්න පුළුවන්නේ. නමුත් මේකේ වැදගත්ම කොටස තමයි මේ අවබෝධය. ඒ අවබෝධය නැතුව පොට්ටිකක් පරම්පරාවෙන් පරම්පරාවට කබඩේකින් කබඩේකට මාරු කරගෙන ගියන්න වැඩක් නැහැ නේ. දැන් මට මතකයි මම ඉස්සර රජ මහ විහාරගෙන මහාන වෙලා හිටේ. ඒ රජ මහ විහාරේ නායක හඳුරක ලොකු පොට්ටිකක් තියෙනවා වටිනා. කබඩවල දාලා යතුරු දාලා දොර වහලා තියෙන්නේ. කවදාවත් මෙලෝ සංසාරගෙන කොට දෙන්නේ නැහැ පුතා. දැන් නායක හඳුරු නැති වුණා. නැති වුණාට පස්සේ දෙවෙනි හාමුදුරුවෝ ඉතින් ගත්තා නායකකම. ඊට පස්සේ පොට්ටික පිහදාලා ආය කරලා ආයි නායක හඳුරක පොට්ටික කියලා ආයි ලොක් කරලා තිබ්බා. එහෙම තියලා කරලා ඒ හාමුදුරුවෝ තවුරු දෙක තුනයි මේ නායකත්වයේ හිටියේ හෘදාබාධයකින් නැති වුණා. ඊට පස්සේ පොඩිම පොඩි මේ කොල්ලෙක් අපි ඉන්න කාලේදී මේ චුට්ටන් කොළු ගැටියෙක් ආවා. මේ කලිසමත් නැතුව දුවන පොඩි කොළු ගැටියෙක්. ඒ කොළු ගැටියා තමයි දැන් වැඩි වයසකුත් නෑ, අවුරුදු 20 ගානයි මහානායක වුණා. ඒකේ තේරෙනවද? දැන් මේ මහානායකත් මොකද කරන්නේ? අර පොට්ටික ඒ විදිහටම බීදාලා කබඩේක ලොක් කරලා දාලා දිනවද දෙන්නේ නෑ. මේක අපේ මහානායක හඳුරන්නේ පොට්ටික අල්ලන්නවත් දෙන්න බෑ කාටවත්. ඉතින් කුල්ලෝ තමයි කියවන්නේ. කුල්ලෝ අර එන කට්ටේ ඒගොල්ලෝ තමයි කාවු කියවනවා ඇදී ඉඳලා හිටලා. ඉතින් එහෙම බුද්ධාගමක්, එහෙම විෂයක්, එහෙම ධාරාවක් ඉතින් මොකටදනේ? එහෙම එකක් වැඩ නැහැ නේ. ඒකේ තියෙනවා වෙද පොත් තියෙනවා. හඳුරගේ විශේෂ වෛද්‍ය ශාස්ත්‍රීය ක්‍රම වේද තියෙනවා හඳුරලාගෙන. නයිකුත් දේවල්. ඉතින් ඒ වගේ දේවල් ඉතින් ලෝකෙට යන්න බෑ. ධර්ම පොත් තියෙනවා, විශේෂ පර්ණ පුස්කොළ පොත් තියෙනවා. එකක්වත් කියවන්නවත් බලන්නවත් අධ්‍යයනය කරන්නවත් නැතුව මොකටද තියන්නේ? මිනිස්සුන්ට එක්ක දෙන්න ඕන, කොපි කරගන්න හරි දෙන්න ඕන මේවා කියවන්න කියලා. කොපි කරලා හරි දෙන්න ඕන කැමති කෙනෙකුට. ඒ වගේ මේ පොත්පත් වලින් මෙහෙම ආවයි කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. අනිත් එක ඒවයි නිර්වචන. එහෙම ගොඩනගන්න බෑනේ. පෙන්නතුනේ එහෙම මේ අකුරු වලින් නිවන ලියන්න බෑ. අකුරු වලින් නිවන කියන්න බෑ. මොකද අකුරු සංස්කාරකයි. ඊට පස්සේ අකුරු වලට මහා ලොකු සත්‍යක් නැහැනේ. අකුරු වලට තියෙන්නේ පුජ්‍යල ආකල්ප ටිකක් එබ්බවීමක්. තේරෙනවද? පුජ්‍යල ආකල්පය. දැන් අපි අහන හින්දි සින්දු ඔයගොල්ලෝ ආකල්පේ රසය විඳිනවද? ආකල්පයේ රසයේ විඳිනව නම් විඳින්නේ අර වීඩියෝ එක දිහා බලලා වීඩියෝ එකේ එච්ච සිද්ධියේ. හින්දි වචන දන්නේ නැත්තම්. නැත්තම් වචනේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේ ඔය පොඩි ළමයි පවා නොගැලපෙන සින්දු කියන්නේත් ඒකයි. අර්ථය දන්නවද කියලා හැමෝම දන්නේ නැහැ කියනවා. බලෝරි තමයි පොඩි ළමයෙකුට කියන්න සුසු නැති ගීතයක්. නම පොඩි ළමයා කියනවා අම්මා තාත්තා ලවා කියවනවා. ඒ වගේ තමයි. අර්ථ දන්නේ නැති වුණාම එහෙම තියෙනවා නේ. ඒ වගේ. ඉතින් ඒ වගේ මේ ලෝකේ තියෙන දෙයකට සැබෑ අර්ථයක් නැහැ. ඒසයි ඔක්කොම මේ මොලේ ක්‍රියාකාරීත්වයක් හැටියට තමයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා හදවත් දහමට යොමු කළා නිවන් දකින්න ඕනේ. ඒ නිසා නිවන මේ තර්කවාද විවාද වලින් ප්‍රශ්න උත්තර වලින් නම් කවදාවත් හොයන්න බෑ. ඒ කවදාවත් වෙන්නේත් නැහැ. ඒ නිසා තමන්ගේ හදවත් තමන්ගේ මනස දහමට යොදවා නිර්වාණ අවබෝධය හැමදිනාම කරගනිත්වා අපමාදේන සම්පාදේත කියලා අපි හැමදාම ඒ බුදු වදන සිහිපත් කරනවා. මේ දක්වා සම්බුද්ධ ශාසනය අවිච්චින්නව ධර්ම අවබෝධයෙන් රැකගත් ඒ උත්තමයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු.